ಆರ್ಡರ್ ಪ್ಲೀಸ್. ಕಥಾನಾಯಕರಾಗಿ ನಿವೇದನೆ, ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಜಿ ಆಂಡ್ಕೊಂಡು ವಾಸ್ತವೇ ಹೆಟ್ಟ ಹಾಯ ವಾಸ್ತವ ಸಮಗ್ರ ಕಿವಿತು ಅನ್ವಕ್ಕೆ ಇಕ್ಕ ಏ ದಹದಿನ ವ್ಯಾಸ್ತ ಪ್ರಕಾರವ ಗಾಳ ಮೆತ್ತವನ್ನ ಕೊಟ್ಟಾಸಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ಗಾರು ಗೀತಾ ಸಮನ್ಮಲಿ ಕುಮಾರ್ ಸಿಂಗ್ ಮಹತ್ಪೀಠ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಮಂತ್ರಿ ವಶೇನ್ ತೋರಾಪತ್ಕರ ಕನು ಲಭೀಮಠ ಹೋ ಪಾರ್ಲಮಾಂತ್ವಿ ಅಸಂಘನೀಮಠ ಸಹ ಪಾರ್ಲಿಮೆಂತ್ವೇದಿ ಚಂದದೀಮಠ ಹೋ ಸುದುಸ ಕುಟುಂಬ ಬಾವಟ ಅಂಕ ತುಂಸಿ ಹೆಟ್ಟ ದಿಕ್ಕ ಎಲೈರಾಕ್ ದಿದಾಸ್ ಪಾಲು ದಟ್ಟ ರಿಟ್ ಐದು ಪತ್ತೆ ಸಂಬಂಧಿ ಅಭಿಯಾಚರಣೆ ಕರ್ಣೇ ವಿ ಸಿಂಗ್ ಪ್ರಸಾರ ಪತ್ನ ಹಿಂದೂ ಅಭಿಯೋಗ ಅಕಡ್ಮಿ ಶ್ರೇಷ್ಠಾಧಿಕಾರಿ ತ್ರಿಪತ್ರಾದ ಅಭಿಯಾಚನ ಪೆಸ್ತಮ ಸಲಕಾ ಬಲ ಯಾನು ತುರುವ ಅಭಿಯಾಚನ ಅಧಿಕಾರಿ ವಿಸಿಂಗ್ ಕರ್ಲಾದ ಹಿಂದುವ ಶ್ರೇಷ್ಠಾಧಿಕಾರಿ ವಿಸಿ ಸ್ಥಿರ ಕರಮೀನ್ ಅಭಿಯಾಚನ ಪೆಸ್ತಮ ನಿಶ್ಚರ ಲಭ ಎತಿಬ್ಯಾವಿನ್ ಮೇಮ್ ಪಾಲ್ಮೆಯಂತೆ ಮಂತೂ ದುರೇಕ ಪುರಪ್ಪಾಡುವ ಕತಿವಿತಿರ ಭಾವ ಧ್ಯಾನ್ವನು ಕ್ಷಮತ್ಯಮಿ ಲಿಪಿಲೇಖನಾದಿ ಪಿರಿಗಣಿಮ ಗರು ಮುದಲ್ಲ ಜನಮಾಧ್ಯ ಮಹತ್ಯುಮ
ಗರು ಕಥಾನಾಯಕತುಮನಿ 2018 ಮುದಲ್ ವರ್ಷೇ ಸದಹಾ ಶ್ರೀಲಂಕಾ ಪ್ರಜಾತಾಂತ್ರಿಕ ಸಮಾಜವಾದಿ ಜನರಜೆ ಅಯವ್ಯಯ ಅಸ್ತಮೇಂತು ಕೆಟುಂಪತ್ ಸಹ ದಿದಾಸ್ತುನ ಅಂಕ ತುನದರಣ ರಾಜ್ಯ ಮೌಲ್ಯ ಕಲ್ಮನಾಕರಣ ವಗಕೀಮ ಪನತೆ ಹತರ ಸಹ ಹತ ವೆನಿ ವಗಂತಿ ಅಟತೆ ನಿಕುತ್ಕನಲದ ರಾಜ್ಯ ಮೌಲ್ಯ ಕಲ್ಮನಾಕರಣ ವಾರ್ತಾವ 2018 ಮಮ ಇದ್ರಿಪತ್ ಕರ್ಮಿ
ಪಾರ್ಲಿಮೆಂಟ್ ಸಭಾನಾಯಕ ತುಮ
ಐ ವೈಟ್ ಮಂತ್ಸ್
ಸಭಾ ಹೆಂಗದ ಗರು ದಿನೇಶ್ ಗುಣವಾದನ ಮೆತ್ತುಮ
ಪಾಯಿಂಟ್ ಆಫ್ ಆರ್ಡರ್
ಎಸ್ ಗೋಯ್ತಿ
ಸರ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ರಿ ಎಂ ಪೀಸ್ ಹ್ಯಾವ್ ಅ ಪ್ರಿವಿಲೇಜ್ ದಟ್ ದೇ ಶಾಲ್ ನಾಟ್ ಬಿ ಇಂಟರಪ್ಟೆಡ್ ಆರ್ ಡಿಸ್ಟರ್ಬ್ ಕಮಿಂಗ್ ಟು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಆ್ಯಂಡ್ ರಿಟರ್ನಿಂಗ್ ಆಫ್ಟರ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಟು ದೇರ್ ರೆಸ್ಪೆಕ್ಟಿವ್ ರೆಸಿಡೆನ್ಸ್ ದಟ್ ಈಸ್ ಇನ್ ದ ಸ್ಟ್ಯಾಂಡಿಂಗ್ ಆರ್ಡರ್ಸ್ ಆ್ಯಂಡ್ ಇನ್ ದಿ ಆ್ಯಸ್ ಅ ಪ್ರಿವಿಲೇಜ್ ಆಫ್ ಮೆಂಬರ್ಸ್ ಆಫ್ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಟುಡೇ ಅವರ್ ಜಾಯಿಂಟ್ ಅಪೋಸಿಷನ್ ಎಂ ಪೀಸ್ ಹೆಡೆಡ್ ಬೈ ಓಮ್ ಪ್ರೆಸಿಡೆಂಟ್ ಮಹಿಂದ ರಾಜಪಕ್ಸ ವಿ ಸೈಕಲ್ ಟು ಪಾರ್ಲಿಮೆಂಟ್ ಬಿಕಾಸ್ ದೇರ್ ಇಸ್ ಅ ಪೆಟ್ರೋಲ್
ಯಾ ಲೆಟ್ ಹಿಮ್ ಸ್ಪೀಕ್ ಪ್ಲೀಸ್ ಲೆಟ್ ಹಿಮ್ ಸ್ಪೀಕ್ ಯಾ ಗೋ ಅಹೆಡ್ ಯು ಸ್ಪೀಕ್ ಆನರಬಲ್ ಮೆಂಬರ್
ಆನರಬಲ್ ಮೆಂಬರ್ ಐ ಡೋ ಬಿಕಾಸ್
ಯಾ
ಬಿಕಾಸ್ ಯಾ ಹರಿ ಹರಿ ಪಾರ್ಲಿಮೆಂಟ್ ಪಾಲಿಸಿಯ ಪ್ರಧಾನಿ ವೆಲಿಕಡೆ ಪೊಲೀಸಿಯ ಪ್ರಧಾನಿ
ಆನರಬಲ್ ಪ್ರೈಮ್ ಮಿನಿಸ್ಟರ್
ಆನರಬಲ್ ಸ್ಪೀಕರ್ ಆನರಬಲ್ ದಿನೇಶ್ ಕುನವಾದ ಐ ಮೇಡ್ ಅ ಕಂಪ್ಲೇಂಟ್ ಅಬೌಟ್ ವಯೋಲೇಷನ್ ಆಫ್ ಸ್ಟ್ಯಾಂಡಿಂಗ್ ಆರ್ಡರ್ ಐ ಥಿಂಕ್ ಯು ಕ್ಯಾನ್ ಇನ್ಕ್ವೈರ್ ಇನ್ ಟು ಇಟ್ ಬಿಕಾಸ್ ಇಫ್ ದ ಅಪೋಸಿಷನ್ ವಾಸ್ ಪ್ರೊಟೆಸ್ಟಿಂಗ್ ಅಗೇನ್ಸ್ಟ್ ದ ಇಂಪೋಸಿಷನ್ ಆಫ್ ಅ ಲಕ್ಸುರಿ ಟ್ಯಾಕ್ಸ್ ಆನ್ ವೆಹಿಕಲ್ಸ್ ಆ್ಯಂಡ್ ಇಫ್ ಯು ವಾಂಟ್ ಟು ಫೈಂಡ್ ಔಟ್ ವಾಟ್ ಹ್ಯಾಪನ್ ಯು ಲುಕ್ ಇನ್ ಟು ಇಟ್ ಸರ್ ಮೀಟ ಕಲಿಂಗ್ ಮೇ ಸಿದ್ಧಿಯಮ್ಮ ಮೀಟ್ ವಡ ವಿನಸ್ವ ಸಿದ್ಧ ಉಣ ಮಟತ್ ಮೇ ವಿಧಿಯಟ ಒಬ್ಬತುಮಾಟ ಒಬ್ಬತುಮಾಟ ಫ್ಯಾಮಿಲಿ ಕಲ ಮೇ ಪೊಲೀಸ್ ರಾಜ್ಯ ಮಂತ್ರಿ ವರುಂಟ ಎನ್ನ ದೆನ್ನೆ
ಪ್ಲೀಸ್ ಮೇ ಕಾರಣ ಸಂಬಂಧ ಮಟ ಅದ ಹೆಂದಾವೆ ಗರು ಪೀಠಪು ಜನಾಧಿಪತಿತುಮಾತ್ ಇವಾಗೇಮ ವಿಪಾಕ್ ಅಪೇ ಏಕಾಬದ್ಧ ಕಂಡಾಯಮೇ ನಾಯಕತ್ವ ಎತ್ತಲು ಕಂಡಾಯಮೇ ಆಗಿಲ್ಲ ಮೇ ಸಂಬಂಧ ವಿಸ್ತಾರ ಕಲ ಹತ್ತಮಗಿನ ಮೇ ಸಂಬಂಧ ಕಿಸೇ ವಿಧಿ ಪಾರ್ಲಿಮೆಂಟು ಧನ್ವತ್ತಿಲ್ಲ ಅನೇ ನೀವು ಪಾರ್ಲಿಮೆಂಟು ಮಂತ್ರಿವರೇ ಕೊಟ್ಟರೆ ಎತ್ತುಳಿ ಮೇ ಐತಿ ಐತಿ ನನಗೆ ಮಾತು ಪಿಲಿಗನ್ನು ಅಪಹುತ ನಮ್ಮ ಕನಕಾರ ಉಪಕಾಸ ಕನ್ನು ಇವಾಗೇಮ್ಮ ಮೇಕ ಅವಸಾನ ಇದೆ ಅಪಿ ಪರೀಕ್ಷೆ ಹಾಕೊಂಡು ಬಲ ಬರುತ್ತೇನು ಓ ಬಣ್ಣ ಮತ್ತುಮ
තුමාට ස්තුතිවන්ත වෙන අවස්ථාවරදීම මෙතන ප්‍රශ්නේ උනේ මෝටර් සයිකල් බයිසිකලයෙන් පිටිපස්සෙන් ජිප් එක ආවා ජිප් ආව පිටිපස්සෙන් බයිසිකලයෙන් ජිප් එක
ප්‍රධාන වාඩි වෙන කන්නල් වාඩි වෙන්න වාඩි වෙන්න බණ්ඩාර මන්දිනුව වාඩි වෙන්න ප්ලීස් ප්‍රධාන කටයුතු ආරම්භය අද දින න්‍යායපත්‍යයේ විෂයාංක 1 විසර්ජන පනත් කෙටුම්පත 2018 දෙවැනි වර කියවීම ගරු මුදල්ලා ජනමාධ්‍ය අමාත්‍යතුමා
ගරු කතානායකතුමනි ශ්‍රී ලංකාව ස්වකීය 70 වෙනි ජාතික නිදහස සමරන 2018 වර්ෂය අපි සියලු දෙනාට ඉතාමත්ම සුවිශේෂ වර්ෂයක්. එම ඓතිහාසික මොහොත අභිමුව සිට 2018 වසර සඳහා ජාතික අයවැය ඉදිරිපත් කිරීමට මාහට අවස්ථාවක් ලැබීම ලොකු විශාල ගෞරවයක් වශයෙන් සලකනවා. මේ මුදල් හා ජනමාධ්‍ය ඇමතිවරයා හැටියට මා විසින් ඉදිරිපත් කරන ප්‍රථම ජාතික අයවැය වගේම මේ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙත් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගෙත් මූලිකත්වයෙන් යුත් අපේ යහපාලන ජාතික ආණ්ඩුවේ සිව්වන වසර සඳහා වන අයවැයයි. ගරු කතානායකතුමනි, දීර්ඝ කාලයක් පුරා විදේශ බලවතුන්ට යටත්ව තිබූ අපේ පුංචි දිවයින 1948 පෙබරවාරි 4 වෙනිදා නිදහස හිමිකරගත්තා. ඒ අවස්ථාවේදී ශ්‍රී ලාංකිකයන්ට පමණක් නොව මුළු ලෝකයටම අපේ දිවයින පිළිබඳ විශාල බලාපොරොත්තුවක් මෙන්ම විශාල විශ්වාසයක් තිබුණා. සිංගප්පූරුවේ හිටපු අග්‍රාමාත්‍ය ලී ක්වාන් යූ මහතාගේ මතක සටහන් තුළ ශ්‍රී ලංකාව ගැන සඳහන් කරන්නේ නිදහස ලබන විට ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයේ රටවල් අතර තිබූ ආදර්ශවත්ම රට හැටියටයි. එපමණක් නොව නිදහස ලැබූ අවස්ථාවේ එංගලන්තයේ ඇතැම් පුවත්පත් පවා ශ්‍රී ලංකාවේ ඇති මිනිස් සම්පත් වගේම ස්වභාවික සම්පත් නිසා ඉදිරියේදී පෙරදිග ලෝකයේ ස්විට්සර්ලන්තය බවට පත්වන බව අනාවැකි පළ කරා. එදා ඒක පුද්ගල දළදේශීය නිෂ්පාදිතය අනුව ආසියාකරයේ අපේ රට දෙවනි වූයේ ජපානයට විතරයි. ඒ අනුව අනිකුත් ආසියාටික රටවල් සිටිය අපිට පිටිපස්සේ. කෙසේ වෙතත් ගරු කතානායකතුමනි, නිදහස ලබාගත් දින සිටම එක්ව රට ගොඩනගනවා වෙනුවට අප දේශපාලන මතවාද වශයෙන් බෙදිලා කුලල්කා ගත්තා. ජාති වශයෙන් බෙදිලා ගහමරා ගත්තා. ආගම් වශයෙන් බෙදී එකිනෙකාට වෛරය කරන්න ගත්තා. ඊටත් වඩා පහත් තත්ත්වයන්ට වැටමින් සමහර අවස්ථාවල අපි කුල වශයෙන්ුත් ભેද බින්න වුණා. මේ නිසාම අවුලෙන් අවුලට ගමන් කළ අපේ රටට පසුගිය වසර 70 තුලදී බිහිසුණු තරුණ කැරලි දෙකකටත් දශක 3ක් පුරා දියුණු දරුණ යුද්ධයකටත් මුහුණ දෙන්නට සිද්ධ වුණා. 2009 මැයි මාසයේදී යුද්ධය අවසන් කිරීමත් සමග පරණ වැරදි හදාගෙන දෙමළ ජනතාවයේද හොඳ හිත දිනාගෙන විවිධත්වය ගරු කරන නව ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අලුත් ගමනක් යෑමට කදිම අවස්ථාවක් උදා වී තිබුණා. එහෙත් එවකට සිටි පාලකයන් එම ඓතිහාසික අවස්ථාව ස්වකීය පවුල් ගජමුති චෞර ආර්ථිකය වඩාත් තහවුරු කර ගැනීම පිණිස උපයෝගී කරගත්තා. ඉතිහාස කතාව එච්චරයි හැබැයි. ඉතිහාස කතාව එච්චරයි. මොකද ඉතිහාසයට වඩා අපිට අනාගතය වටිනවා. අනාගතය හදන්නේ කොහොමද කියන එකයි අද අපි කතා කරන්නේ. 2015 ජනවාරි මාසේ 8 වෙනිදා සියලු බාධක මැද අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් දිවුරුම් දුන්නා. භීෂණයෙන් වෙලාගත් වූත්, දූෂණයෙන් පිරී ඉතිරිය ගියා වූත්, දසාකෑම ආර්ථික දැක්ම කරගත්තා වූත්, ඒ නිසාම ජාත්‍යන්තර වශයෙන් හුදකලා වූත්, මීතොට මුල්ල කුණුකන්දටත් වඩා විශාල ණයකන්දකට උරුමකම් කියන ලබන රටක් බවත් ඒ වෙන විට ශ්‍රී ලංකාව පත් වෙලා තිබුණා. ගරු කථානායකතුමනි, නව රජයක් ලෙස අපට මුහුණ දීමට සිදු වූ අභියෝග වූයේ 2015 වසරට පෙර තිබූ තත්ත්වයන් හමුවේ අප ආර්ථිකය ඉතා කෙටි කාලීන වශයෙන් මුහුණ දුන් අවදානම් තත්ත්වයන් සමනය කිරීමයි. ප්‍රජාතන්ත්‍රවාදය හා සංවිධාවේ කුළුණු මත අප විසින් ආර්ථිකයට ස්ථීරසාර පදනමක් දැමු අතර නවෝත්පාදන තුළින් මෙහෙවන සමාජ වෙනපල ආර්ථිකයක් ගොඩනැගීමටත් ඒ තුළින් සාධාරණ හා සමානාත්මතා පිළිවෙත් මත ආර්ථික වර්ධනය වේගවත් කිරීමටත් ආරම්භ කර තිබෙනවා. ගරු කථානායකතුමනි, මා මෙහිදී විශේෂයෙන්ම කැමති මීට ප්‍රථම මුදල් අමාත්‍ය ධුරය දැරූ ගරු රවි කරුණානායක මැතිතුමා අගය කිරීමට, මක්දිසාදයාත් එතුමා විසින් ගන ලැබූ කාලෝචිත සහ ඍජු ක්‍රියාමාර්ග නිසා එවකට අගාධයකට පත්ව තිබූ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ තත්ත්වයන්ගෙන් රට මුදවා ගැනීමට සමත් වූවා. එමෙන්ම ඔහුගේ ක්‍රියාමාර්ගවලින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය යහපත් විශාන තිතයට යොමු වුණා. ඒ සම්බන්ධයෙන් එතුමාට මාගේ ස්තුතිය පළ කරන්න කැමැති. ගරු කථානායකතුමනි, අපට මුහුණ දීමට සිදු වූ ප්‍රධානතම ගැටලුව වූයේ ඉතා ශීඝ්‍රයෙන් හා අඛණ්ඩව පහළ යමින් පැවති රාජ්‍ය ආදායම් තත්ත්වය සහ ඉතා අධික වූ රාජ්‍ය ණය බලතාවයයි. එමෙන්ම වෙනස් වන කාලගුණ තත්ත්වය විශේෂයෙන්ම පසුගිය අගභාගයේ සිට පැවති දරුණු නියඟ තත්ත්වය ද වරින් වර ඇති වූ ගං වතුර සහ න්‍යායයන් වැනි අභියෝගවලටද අපට මුහුණ දීමට සිදු වුණා. එවැනි අවාසිදායක කාලගුණික තත්ත්වයන්ගේ ආර්ථික බලපෑමේ ප්‍රමාණය 2017 වසරේ දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක් පමණ වෙතයි ඇස්ටිමේන්තු කරලා තියෙනවා. ඊට අමතරව ඉල්ලුම් අංශයේ පීඩනයන් උත්සන්න වීමත් සමග ගෙවුම් ශේෂයේ ගැටලුකාරී තත්ත්වයක්ද මතු වුණා. ගරු කථානායකතුමනි, එවැනි අභියෝග රාශියක් හමුවේ වුවද අප විසින් ක්‍රියාත්මක කර ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තීන්වල යම් සාධනීය ප්‍රතිඵල මේ වන විටත් අපට දැක ගැනීමට ලැබෙනවා. ඉතා කෙටි කාලයක් තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ අංශයේ තීරණාත්මක හැරවුමක් සනිටුහන් කිරීමට නව රජයක් ලෙස අපිට හැකියාව ලැබුණා. රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම පිණිස ප්‍රතිසංස්කරණ අපි හඳුන්වා දුන් අතරම ජාත්‍යන්තර සංවර්ධන හවුල්කරුවන් සමග ඵලදායී ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමත් සමග ශ්‍රී ලංකාව කෙරෙහි නැතිවූ විශ්වාසය ඇතිකර ගැනීමට අප සමත් වුණා. එවැනි ක්‍රියාමාර්ග නිසා දශක ගණනාවක් පුරා පහළ යමින් පැවති රාජ්‍ය ආදායම 2014 වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් 11.5% මට්ටමේ සිට 2016 වසරේ දල දේශීය නිෂ්පාදිතයෙන් 14.2% මට්ටමකට නංවාලීමටත් ඒ හරහා රාජ්‍ය ආදායමේ 41% වර්ධනයක් අත්කර ගැනීමටද හැකි වුණා. 2017 වසරේදී රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් 15% මට්ටම් කරා ළඟාවනු ඇතැයි මා විශ්වාස කරනවා. එය 2016 වසරේ හා සැසඳීමේදී රාජ්‍ය ආදායමේ 13%ක පමණ වර්ධනයකි. තවද අප මේ වන විට රාජ්‍ය ආදායම සම්බන්ධයෙන් ප්‍රතිසංස්කරණ රාශියක් ක්‍රියාත්මක කරමින් සිටිනවා. ඊට දේශීය ආදායම්, රේගු ආදායම් සහ සුරාබදු ආදායම් ආදී ශ්‍රේෂ්ඨයන් රාශියක් ඇතුළත් වෙනවා. එමගින් රාජ්‍ය ආදායම දල දේශීය නිෂ්පාදිතයෙන් 20%ක මට්ටමක් මධ්‍යකාලීන වශයෙන් අත්කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. එලෙස රාජ්‍ය ආදායම ඉහළ නංවාලමින් රාජ්‍ය වියදම මනා ලෙස ඉලක්කගතව යථාවත් කිරීමත් සමඟ සමස්ත අයවැය පරතරය 20.20 වසර වෙන විට දල දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක මට්ටමකට අඩුවනු ඇතැයි අපි විශ්වාස කරනවා. සමස්තයක් ලෙස ආර්ථික වර්ධනය 2017 වසරේ 4.5%ක් පමණ වෙතැයි අපේක්ෂා කරන අතර එය 20.20 වන විට 6%ක් තරම් ඉහළ මට්ටමකට ක්‍රමානුකූලව වර්ධන වනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා. ඒ සමගම විරැකියා අනුපාතය 4% මට්ටමේ පවත්වා ගැනීමට අපේක්ෂා කරනවා. නිල විදේශ විනිමය සංචිතය වර්ජනය කර ගැනීමටද අප මේ වෙන විටත් පියවරගෙන තිබෙනවා. එමෙන්ම මෑත මාස කිහිපය තුළදී දක්නට ලැබෙන සාපේක්ෂක වශයෙන් ඉහළගිය උද්ධමනය සැපයුම් අංශයේ දක්නට ලැබුණ අහිතකර තත්ත්වයන්ගේ බලපෑම සමනය වීමත් සමග පහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා. ඒ අනුව මූර්ත පොලි අනුපාතය හා සපල විනිමය අනුපාතය මැදිකාලීන වශයෙන් සමතුලින තත්ත්වයක් කරා ළඟාවනු ඇතැයි අපේක්ෂා කරනවා. ගරු කථානායකතුමනි, සර්ව ස්ථාවර භාවය වඩා තිරසාර ලෙස ළඟා කර ගැනීමට අඛණ්ඩ ප්‍රයත්නයක් දැරීම අවශ්‍යයි. අප රජයේ විෂන් 2025 ප්‍රකාශ ප්‍රකාර ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් නිෂ්පාදන සාධක වෙළඳපොළ තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වෙනවා. එහිදී වෙළඳපොළ මූලධර්ම අනුව කටයුතු කරමින් නිෂ්පාදන සාධක මිලකරණයේ පවතින විෂමතා මගවාහර ගැනීමටත් දේපළ අයිතීන් තහවුරු කිරීමත් මගින් කදිනම් සහ තීරසාර ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරනවා. මැදිකාලීනව සහ ඉන් ඔබ්බට කදිනම් ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීමට නම් ප්‍රාග්ධන වෙළඳපොළ ප්‍රතිසංස්කරණ මගින් එම ශේෂ්ත්‍රයේ පූර්ණ විභවතාවය මතුකර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා. ඉඩම් හා දේපළ සම්බන්ධයෙන් මනා හිමිකාරිත්වයක් නොමැතිව කිසිම රටකට කදිනම් ආර්ථික වර්ධනයක් අත්පත් කරගන්නට නොහැකිය. සැමට සෞභාග්‍ය අත්පත් කරගත නොහැකිය. මෙහිදී අප රට තුළ ඉඩම් හා දේපළ හිමිකාරිත්වය පිළිබඳ පවත්නා ගැටලුකාරී තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා විමර්ශනයක් මෙන්ම කඩිනම් ඇගයීමක්ද අවශ්‍ය වෙනවා. ආර්ථිකයේ ඵලදායි සම්පත්වලින් උපරිම ප්‍රයෝජනය ලබා ගැනීම සඳහා කම්කරු නීතිද ඇතුළත් වන පරිදි ශ්‍රම වෙළඳපොළ පිළිබඳව අධ්‍යයනය කළ යුතු වෙනවා. රටේ ශ්‍රම ඉල්ලුමේ අවශ්‍යතාවයට ගැළපෙන ශ්‍රම සැපයුම පිළිබඳ පවත්නා ගැටලු සමීප අධ්‍යයනයකට නතු කළ යුතුය. ගරු කථානායකතුමනි, 2025 වන විට අප ඉහළ මැදි ආදායම් ලබන රටක් බවට පත්වීමට නම් ශ්‍රී ලංකාවට බාධාවලින් තොර සීඝ්‍ර ආර්ථික වර්ධනයක් අවශ්‍ය වෙනවා. මෙහිදී ආර්ථික ලිහිල්කරණය සහ ගෝලීකරණය යන දෙයංශය වැදගත් වෙනවා. ශ්‍රී ලංකාවට සැබවින්ම හිමිවිය යුතු වෙළඳ හා වාණිජ කේන්ද්‍රස්ථානය තත්ත්වය අත්කර ගැනීමට නම් රටෙන් විය හැකි ගිය රටෙන් වියැකී ගිය තරංකාරී විභවතා යළි ප්‍රබෝධමත් කළ යුතුයි. දැඩි ආරක්ෂණවාදී මෙන්ම අභ්‍යන්තයට නැඹුරු වූ ආර්ථික පිළිවෙත්වලින් ශ්‍රී ලංකාව ඉවත් විය යුතුයි. වඩා ඉලක්කගතව සහ හඳුනාගත් කාල රාමුවක් තුළ ජාත්‍යන්තර වෙළඳාමේ සුදු කළ යුතු ප්‍රතිසංස්කරණ මත පදනම් වෙමින් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වෙළඳාම පූර්ණ වෙනසකට ලක් කළ යුතුය. රටේ වර්ධනය දිරිමත් වන ආකාරයට මෙම ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුය. ජාත්‍යන්තර වශයෙන් හුවමාරු කළ නොහැකි භාණ්ඩ නිෂ්පාදන මත අධික ලෙස රඳා පැවතීම නිසා ඉදිරි දශකයේදී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන ප්‍රවණතා අභියෝගයට ලක්වෙන්නට පුළුවන්. ගරු කථානායකතුමනි, 2015 සැප්ටෙම්බර් පැවති එක්සත් ජාතීන්ගේ 70 මහමණ්ඩල රැස්වීමේදී 2015 පසුව ක්‍රියාත්මක තිරසාර සංවර්ධන න්‍යායපත්‍රයට හා තිරසාර සංවර්ධන ඉලක්කයන් අත්කර ගැනීමට ශ්‍රී ලංකා වශයෙන් පූර්ණ වශයෙන් කැපි වී සිටින බවට අතිගරු ජනාධිපතිතුමා සහතික වුණා. මා විසින්ද අද දින ඉදිරිපත් කරන අයවැය මෙම තිරසාර සංවර්ධන මූලධර්ම මත පදනම් වී ඇත බව සඳහන් කළ යුතුයි. ඊටවස්සේම වර්තමානය ගැනත් එතනින් අවසන්. දැන් අයවැය සහ අයවැය යෝජනාවට අපි යනවා. ගරු කථානායකතුමනි, නිල හරිත අයවැය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යන 2018 වසරේ මාගේ අයවැයේ තේමාවයි. සමුද්‍ර ආශ්‍රිත සියලුම ක්‍රියාකාරිකම්හි පූර්ණ ආර්ථික විභවතාවන් එකතු කර සමස්ත වර්ධන ක්‍රමෝපායන් මත නීල ආර්ථිකයක් ගොඩනගනවා. පරිසරාත්මක වශයෙන් තිරසාර ක්‍රමෝපායන් මත පදනම් වන හරිත ක්‍රියාකාරකම්ද සමස්ත වර්ධන ක්‍රමෝපායට ඇතුළත් වෙනවා. අපගේ අතීතයේ මුතුන් මිත්තන් සතුව තිබූ විවසායික හැකියාවන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ යළි ප්‍රබෝධමත් කරනවා. එමගින් ශ්‍රී ලංකාව ඉතා ආකර්ශනීය වෙළඳ කේන්ද්‍රස්ථානයක් බවට පරිවර්තනය කරන්නට අපි කටයුතු කරනවා. සෞභාග්‍යමත් රටක පාර්ශ්වකරුවන් බවට ශ්‍රී ලාංකිකයන් හැම කෙනෙකුටම පත්වෙන්නට අවස්ථාවක් සලස්වනවා. මධ්‍යකාලීන වශයෙන් ඉලක්කගතව ඒක පුද්ගල ආදායම ඩොලර් 5000ක්ද රැකියා 10 ලක්ෂයක්ද ඍජු විදේශ ආයෝජන ඩොලර් බිලියන 5ක්ද අපනයන දෙගුණ කර ඩොලර් බිලියන 20ක් අත්කර ගැනීමටද 2018 අයවැයෙන් පිටු බලයක් සපයනු ලබනවා. 2017 වර්ෂයේදී ආර්ථික වර්ධනය 5%ක් දක්වා ඉහළ නැංවීමටද උද්දමනය 6%ක මට්ටමකට පවත්වා ගැනීමටද අපේක්ෂා කරනවා. දශක 6ක පමණ කාලයකට පසුව දළ දේශීය නිෂ්පාදිතයෙන් 1%ක තරම් ප්‍රමාණයක ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ප්‍රථම වතාවට අත්කර ගන්නට මේ අවුරුද්දේ අපි අපේක්ෂා කරනවා. අවුරුදු 60 ගානකට පස්සේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලැබෙන්නේ මේ අවුරුද්දේ. 2018 සමස්ත අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5%ක මට්ටමකට පවත්වා ගැනීමටද අපේක්ෂා කරනවා. ලිහිල්කරණය වේගවත් කිරීම 1977 වසරේ විවෘත ආර්ථික ප්‍රතිපත්ති අප විසින් හඳුන්වා දුන් අතර පසුගිය දශකයේදී එහි ගාමක බලය හීන වී ගොස් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ආපසු හැරවීමේ දිශාවකට යොමු වුණා. අපගේ බොහෝ නීති ඉතා පැරණි හා පසුගාමි ඒවා. මගේ අනාමත්‍යංශය අතට තියෙන රේගු ආඥා පනත ප්‍රථමයෙන්ම හඳුන්වා දීලා තියෙන 1869 පනත. තාමත් අපි පාවිච්චි කරන්නේ මේ 1869 හදපු ඒ පනත තමයි. සුරාබදු ආඥා පනත හදලා තියෙන්නේ 1912. අධ්‍යාපන ආඥා පනත හැදුවේ 1939. මෙම පාර්ලිමේන්තුව මෑතදී නව දේශීය අධ්‍යායම් පනත සම්මත කරන ලැබුවා. එසේ වුවත් තව බොහෝ ප්‍රතිසංස්කරණ කරන්න අවශ්‍යයි. උදාහරණයක් ලෙස නිවාස අයිති හා කුලිය සීමා කරන 72 අංක 7 දරන කුලී පනත සඳහා සංශෝධනය කළ යුතුයයි මම විශ්වාස කරනවා. විවිධ භෝග වගා කිරීමට ඉඩ සැලසෙන පරිදි 1958 අංක 1 දරන කුඹුරු පනත සහ 1973 අංක 4 අංක 42 දරන කෘෂි කාර්මික ඉඩම් පනත සංශෝධනය කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. සේවකයන්ට ස්වකීය අභිමතය අනුව වැඩ කරන පැය ගණන තෝරා ගැනීමට ඉඩ සලසා දීම පිණිස 1954 අංක 15 දරන සාප්පු හා කාර්යාල පනත සංශෝධන කළ යුතුයයි මම විශ්වාස කරනවා. එවැගේම බුන්වත් බැංක්‍රොප්සි නීති වඩා කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය සංශෝධනයන් සිදු කරනු ඇත. වඩා ආකර්ශනීය හා ගතික වෙළඳ ආර්ථිකයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීම පිණිස මෙම යෝජිත සංශෝධන ඉවහල් වෙන බව මගේ විශ්වාසයයි. ඒ නිසා තමුන්වහන්සේට ලැබෙන සටහන් වල 2018 වස්තරයේදී අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙන, වෙනස් කරන්න අලුතෙන් ගේන්න බලාපොරොත්තු වෙන මෙම නීති වල ලයිස්තුවක් අපි ඔබතුමාලාට බාර දීලා තියෙනවා. බාර නුදුන්නොත් දැන් ලැබෙන්න ඕනේ. නීල හරිත ආර්ථිකය. ගරු කථානායකතුමනි, 2016 ජනවාරි මාසදී නීල හරිත සංවර්ධන ක්‍රමෝපාය අප විසින් ඉදිරිපත් කරා. මේ ක්‍රමෝපාය 20:30 තිරසාර ඉලක්ක 17ක් අත්කර ගැනීමට එකඟ වූ හෝ 2015 පැරිසියේදී පැවති පාර්ශ්වකරුවන්ගේ සමුළුවේදී එකඟ වූ තිරසාර සංවර්ධය පිළිබඳ අපගේ බැඳීම් ඉටු කිරීමට පමණක් නොවේ. එය අපගේ පරම්පරා වෙනුවෙන් පමණක් නොව අපගේ ඉදිරි පරම්පරාව සඳහාද අපි ඉටු කරන ලබන වඩාත් සාධනීය වගකීමක් ද වෙනවා. අපි ඉදිරිපත් කරන ලබන නීල හරිත ආර්ථික වැඩසටහන මගින් දැනට උපයෝජිත අන්ඩයුටිලයිස් අපගේ සාගර සම්පත් යොදා ගනිමින් ඉහළ ආර්ථික වර්ධනයක් අත්පත් කරගත හැකි වෙනවා. විශේෂයෙන්ම කෘෂිකාර්මික දීවර නිෂ්පාදන අංශයෙහි අලුත් හා තීරසාර තාක්ෂණයන් යොදා ගැනීමෙන් අපගේ ආර්ථිකය විවිධාංගිකරණ කටයුතු පහසු කරනු ලබනවා. එමගින් පාරිසරික අවධානමත් පාරිසරික තුලනයත් පිළිබඳ පවත්වා ගැටලු අවම කරනු ලැබෙනවා. ඒ වෙනුවෙන් මම පහත සඳහන් යෝජනා ඉදිරිපත් කරනවා. වාහන ප්‍රතිපත්තිය පිළිබඳ දැන් මුලින්ම සලකා බලන්න ඕනේ. පසුගිය කාලයේ පුරාවට අපගේ වාහන ප්‍රතිපත්තිය පවිත්‍ර බවක් හෝ හරිත බවක් තිබුණේ නැහැ. රටේ ඒ අනුව රටේ සියන සියලුම වාහන 2040 වෙන විට ඛනිජ තෙල් නොවන වෙනත් බලශක්ති මගින් ධාවනය වන වාහන බවට පත්කිරීමට අපි යෝජනා කරනවා. දැන්ටමත් ඉන්දියාව 2035 වෙනකොට සම්පූර්ණයෙන්ම හරිතකරණයට ලක්වෙන බවට තීන්දු කළා තියෙනවා. ලංකාවේ අපි 2040 දක්වා වෙනකොට ඒ කටයුතු කරනවා. හරි, ඇත්ත වශයෙන්ම අපේ මේ මටත් ආරංචි වුණ අපේ මේ විපක්ෂ කණ්ඩායමේ කල්ලියේ මන්ත්‍රීවරු මේ වෙනකොටත් හරිතකරණයට යොමු වෙලයි කියලා අපි ගැන සතුටු වෙනවා. හැබැයි එකම වරද තමයි ඔබතුමන්ලා ආපු බයිසිකවල අයිමත් ගියේ සිකියුරිටි මහත්වරු. වාහන ටික අන්න පොලිමේ ඉන්නවා දැන් ඇවිල්ලා. මේ අරමුණ ඉටු කර ගැනීම පිණිස රජයේ සියලුම වාහන 20:25 වෙන විට දෙමුහුන් හෝ විදුලියෙන් ධාවන වන වාහන බවට අපි පරිවර්තනය කරනවා. මේ සන්දර්භය ප්‍රකාරව ප්‍රණානවා ප්‍රමාණවා දිරිගැන්වීම් විහුවයක් අපි අද හඳුන්වා දෙනු ලබනවා. විදුලි ත්‍රීරෝද රථ සහ බස් රථ ඇතුළුව විදුලි බලයෙන් ක්‍රියාත්මක වන වාහන ආනයනය සඳහා ආනයනික බදු අපි අඩු කරන ලබන අතර කනිජමය ඉන්ධන මගින් ධාවනය වන වාහනවල ආනයන බදු යථාවත් කරනු ලබනවා. එන්ජින් ධාරිතාවය මත පදනම් වූ ආනයනක බදු සූත්‍රයක් අපි හඳුන්වා දෙනවා. මේ මගින් ආනයන ආදායමේ සිදුවීම කාන්දවීම් ලීකේජස් අඩුවෙයි කියලා අපි හිතනවා. මොකද මේ තියෙන සිස්ටම් එක අනුව අවුරුද්දකට රුපියල් බිලියන 80කට වඩා ලීකේජ් හැටියට රටට රජයට ජනතාවට අහිමි වෙනවා. ඒ අනුව ගරු කථානායකතුමනි, විදුලියෙන් ධාවනය වන කාල් සඳහා වන ආනයන බදු අවම වශයෙන් රුපියල් ලක්ෂ 10කින් අඩුවන තරමට කනිජමය ඉන්ධන මගින් ධාවනය වන මේකෙන් අඩු වෙනවා. ඒ වගේම ධාවනය වන අති සුඛෝපභෝගී කාල් සඳහා වන බදු දල වශයෙන් රුපියල් ලක්ෂ 25කින් වැඩි වෙනවා. අත වශයෙන් මේ තුලින් මේ රටේ සාමාන්‍ය මධ්‍යම පාන්තික පවුල්වල කාලයක් තිබුණ සිහිනය, පොඩි වාහනයක් වාහන රටයක් ලබා ගැනීමේ සිහිනය සැබෑ කරගන්නට පුළුවන් වෙනවා. එන්ජින් ධාරිතාව මේ අපි කතා කරන්නේ, මේ කතා කරන්නේ මේ ඉලෙක්ට්‍රික් වාහන නෙමෙයි, සාමාන්‍ය වාහනවලටත් මේ මුල සූත්‍රය බලපානවා. එන්ජින් ධාරිතාව 2500ට වැඩි අධි සුඛෝපභෝගී වාහන සඳහාත් අපි විශේෂ බද්දක් ලක්ෂරි ටැක්ස් එකක් සුඛෝපභෝගී බද්දකුත් පනවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සමගම පරිසර හිතකාමී විදුලි ත්‍රීරෝද රට භාවිතය කිරීම දිරිගත් කිරීම පිණිස ඩීසල් මගින් ධාවනය වන ත්‍රීරෝද රට සඳහා වන ආනයන බදු රුපියල් 50,000කින් ඉහළ දමනවා. මොකද අත වශයෙන්ම අපි හිතන්නේ මේ රටේ දැනට තියෙන පරණ ත්‍රීවිල් ඇති ඩීසල් ඒ වෙනුවට අපි විදුලි බස් රථ හා ත්‍රීරෝද ආනයන සඳහා වටිනාකමට ණය අනුපාතය 90:10 ලෙස සංශෝධනය කරනවා. විශේෂයෙන්ම ත්‍රීරෝද හිමියෙකුට අලුත් ඉලෙක්ට්‍රික් ත්‍රීවිලයක් ගන්න ඕන නම් ආනයනය කරන්න ඕන නම් ඒ අය 10%ක් දානකොට අපි 90%ක් ඒ අයට ලබා දෙනවා. දේශීය වශයෙන් එකලස් කරන විදුලි කාර් රථ සහ විදුලි බස් රථ සඳහාද මෙම පහසුකම් අපි ලබා දෙනවා. විශේෂයෙන්ම පෞද්ගලික අංශයටත් අපි කියනවා, පෞද්ගලික බස් හිමියන්ටත් අපි කියනවා, ක්‍රමක්‍රමයෙන් මේ විදුලි අපි එතනටත් දෙන්න ඕනේ, එතනටත් දෙන්න ඕනේ. ඒ වගේම අපි තවත් යෝජනාවක් කරලා තියෙනවා. දැනට ත්‍රීවිල් රථ අයිති මේ තරුණයන්ට, අයිතිකාරයන්ට, ඒවයි බංගලාදේශ වගේ රටවල් වලට විකුණන්නට අපි අවස්ථාවක් ඒ එක්කම ඇති කරලා දෙනවා. වාහන ආනයේදී නැවගත කිරීමට අවශ්‍ය වන්නා වූ පෙර සහතිකවල කොන්දේසි සංශෝධනය කරන අතරම විමෝෂණ සහ ආරක්ෂණ ප්‍රමිතීන් හඳුන්වා දෙනවා. මින් ඉදිරියට අර එයා බෑග්ස් එහෙම නැති වාහන ගෙන්නන්න අපිට දෙන්නේ නැහැ. ඒ ආරක්ෂක අදහස් අපි ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි, අපේ නිවාස විපාක ඇමතිතුමාගේත් ඉල්ලීම පරිදි අපි ළඟමත් කොළපාට කරන්න උත්සාහ කරනවා. ඒ කොළ හරිතකරණයට හරිතකරණයට ලක් කරන්න අපි මේ අවුරුද්දෙත් අපි බස් 50කට ඉලෙක්ට්‍රික් බස් 50ක් ඇති කරන්නට අවශ්‍ය ප්‍රතිපාදන සපයනවා. ඒ සඳහා අපි දැන්ට රුපියල් මිලියන 500ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම ජාතික විදුලි පද්ධතියෙන් බැහැරව සූර්ය බලයෙන් ක්‍රියාත්මක විදුලි ආරෝපණ මධ්‍යස්ථාන, මේ කියන්නේ චාර්ජින් ස්ටේෂන්ස්, දැන්ට මේ තියෙන අය ගෙවල් වල තමයි මේ ප්ලග් වලට ගහලා මේවා චාර්ජ් කරන්නේ. අපි චාර්ජින් ස්ටේෂන්ස් අපි ලංකාවේම 63ක් ඕනලු. ඒ 63ම එකවර බෑ. නමුත් ඒවා පිහිටුවීම දිරිමත් කිරීමට, පෞද්ගලිකාංශයට අපි දිරිමත් කිරීමට සාන බල සපයනවා. මෙම සානු බලයන් කෘෂිකර්මාන්තයේ මෙන්ම බිනිති ජල සම්පාදනය, කුකුළු පාලනය, ටින් කිරීම, කෑනින්, වැවිලි ඇතුළු කෘෂි සැකසුම් කර්මාන්ත ශාලාවලටද, හොටෙල් කර්මාන්තයටද අපි ලබා දෙනවා. කාබන් බද්දක් නුත් අපි හඳුන්වා දෙනවා. මෝටර් ඇත්ත වශයෙන්ම මේ අනුව මෝටර් සයිකල් කාර් මගී බස් රථ සඳහා අනුපිළිවෙලින් මෝටර් සයිකල් ගන්නන් දවසකට 7,000යි බද්ද රුපියල් මේ අලුත් එකකට අලුත් වාහනයකට අවුරුද්ද 5කට වඩා අඩු වාහනයකට රුපියල් 1.78ක් වෙනවා කාර් එකකට පුද්ගලික බස් එකකට රුපියල් 2.74ක් වෙනවා එක දවසකට මේ සියලු කාරණා මම හිතන්නේ තමුන්නාසට ලබා ගන්න පුළුවන් මෙම අරමුදල් පරිසරය ආරක්ෂා කිරීම සඳහා අපි යොදවනවා පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදනය අධෛර්මත් කිරීම සඳහා ප්ලාස්ටික් අමුද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට රුපියල් 10ක නිෂ්පාදන බද්දක් පනවනවා කෙසෙල් පට්ටා තාල වර්ගයේ පත්‍ර කොහු උණ බම්බු යැනි දිරාපත්වන අමුද්‍රව්‍ය භාවිත කරමින් මලු සහ ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා වන පරිසර හිතකාමී විකල්පවලට පරිවර්තනය කිරීම සඳහා අපි පෞද්ගලික අංශය දිරිමත් කරන්න අඩු ණය ලබා දෙන්න තව රුපියල් මිලියන 75ක් දැන්ට අපි වෙන් කළා තියෙනවා. දිරාපත්වන ඇසුරුම් ද්‍රව්‍ය නිෂ්පාදනය සඳහා භාවිත කරන සියලුම යන්ත්‍ර සූත්‍ර උපකරණ අමුද්‍රව්‍ය හා අතරමැදි භාණ්ඩ සදා වෙන තීරු බද්ද අපි සම්පූර්ණයෙන්ම අයින් කරනවා. ගරු කථානායකතුමනි මේ අවස්ථාවේදී අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව ගැන සහ තවදුරටත් අවධානය යොමු කරන්නට සිද්ධ වෙනවා. අරුවක්කාලු අපද්‍රව්‍ය බැහැර කිරීම හා කළමනා කිරීමේ පරිශ්‍රය කඩිනමින් ස්ථාපිත කරන්න අපි රුපියල් මිලියන 3000ක් බිලියන 3ක් අපි වෙන් කරනවා. ප්‍රාදේශීය ප්‍රදාව හා පෞද්ගලික අංශය සමග එක්ව ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීම සඳහා පළාත් පාලන ආයතනවලට අවශ්‍ය සහාය ලබා දෙනවා. ගං වතුර නියඟය සහ නායෑම් වැනි අහිතකර කාලගුණ විපර්යාසවලට අපි නිරන්තරයෙන්ම මුහුණ දෙමින් සිටිනවා. අපගේ ගං විවුරු සහ ගංගා පතුල් විනාශයට ගොදුරු වෙමින් තිබෙනවා. එබැවින් නාගරික ගං වතුර පාලනයද ඉලක්ක කරමින් දැන්ට ක්‍රියාත්මක කාලගුණික තත්වයට ඔරොත්තු දීමේ වැඩසටහන් පුළුල් කිරීමේ අවශ්‍යතාවය කැලණි ගංගා ද්‍රෝණියෙන් පෙන්눔 කරනවා. කැටි කාලීන පියවරක් වශයෙන් ගම් වතුර පාලනය කිරීම පිණිස ආරක්ෂණ බැම්මක් ඒ වෙනුවෙන් ඉදිකරනු ලැබෙනවා. ඒ සඳහා වන දීර්ඝ කාලීන පියවරක් වශයෙන් වීඔය නාවත හොළඹුව සහ රුකාසල් වැනි ඉහළ ගංගාධාර ප්‍රදේශවල ජලය රඳවා ගැනීමේ ධාරිතාව වැඩි කිරීම පිණිස නව බහුකාර්ය ජලාශ ඉදිකරනු ලබනවා. කළු ගඟ, නිල්වලා ගඟ සහ ගින් ගඟ වැනි ගංගාවලද මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමු කරනවා. ඒ සඳහා රුපියල් බිලියන 4.9ක් මිලියන 4900ක් අපි වෙන් කරනවා. පෞද්ගලික අංශය සහ රාජ්‍ය නොවන සංවිධාන විසින් රජය සමග එකතු වී මේ සඳහා හවුලේ දරන ලබන වියදම් සුදුසුකම් ලබන වියදම් වශයෙන් සලකනවා. මල්වතු අය, කුබුක්කං අය සහ මාදුරු අය යන හඳුනාගත් ගංගා ද්‍රෝණි 3ක් ආවරණය වන පරිදි භූගත ජල මාපක උපකරණ ස්ථාන ස්ථාපනය කිරීමද ඇතුළත්ව දිස්ත්‍රික් 8ක් ආවරණය වන පරිදි භූගත ජල මැනුම් 2018 වසරේදී ක්‍රියාත්මක වෙනවා. ජල සම්පතෙහි පිරිසුදුභාවය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම ව්‍යාපෘති අත්‍යවශ්‍ය වෙනවා. මේ සඳහා රුපියල් මිලියන 1500යි. අපගේ සමහර ජර්මාගවල ජල දූෂණ මට්ටම පෙරන වූ විරු මට්ටමකට ළඟා වී තියෙනවා. එය පිටු දැකීමට පවිත්‍ර ගංගා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනවා. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් කල්යාත්ම කර්මාන්ත ශාලාවලින් ගංගාවලට නිකුත් කරන අපද්‍රව්‍ය මුළුමනින්ම නවතාලීමට හැකි වෙනවා. කැලණි ගඟට අපද්‍රව්‍ය බැහැරු කරන ලබන කම්හම්වලට පරිසර හිතකාමී ආකාරයට අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රම ක්‍රියාත්මක කිරීම පළවෙනි අවුරුදු 5ක කාලයක් අපි ඒ අයට පළමු අවුරුදු 5ක කාලයක් ලබා දෙනවා. ඔවුන්ට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සහනදායි ණය පහසුකම්ුත් අපි ලබා දෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 750ක් වෙන් කළා තියෙනවා. මනස, ශරීරය සහ අධ්‍යාත්මක යන ත්‍රිත්වයේ සමබරතාවය පවත්වාගෙන යාම අතීතයේදී පැවති ඇතීනියානු සංකල්පයකි. ඒ අනුව යමින් සෑම ප්‍රදේශයකම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයකම ශරීර සුවතා මන්ත්‍රී ජොගින් ට්‍රැක් සහිත හරිත උද්‍යානයක් This is part of the greening of Sri Lanka program. පරිසර හිතකාමී උද්‍යාන ස්ථාපිත කරනවා මේ හැම උද්‍යානයකම පුස්තකාලයක් ව්‍යායාම මධ්‍යස්ථානයක් සහ භාවනා යෝගා වැනි අධ්‍යාත්මික කටයුතු කිරීමට අවශ්‍ය රූෆ් ගාඩන් එකක් තියෙනවා මේ සඳහා රුපියල් මිලියන 1500ක් හදනවා මේක අවුරුදු 3කදී සෑම ප්‍රාදේශීය කොට්ටාසයකටම මෙවැනි හරිත උයනක් ලැබෙනවා ඒ වගේම මේ සඳහා මාතර නිල්වලා ගඟේ වම්මිවුරෙහි නිල්වලා එළිය නම් වූ ආදර්ශ උද්‍යානයක් හා සුවිසල් කලාපයක් ස්ථාපිත කරනවා ඒක දැන්තම පටන් අරන් අපගේ දෙහිවල සත්වෝදානයේ පවත්වාගෙන යන කූඩුගල සතුන් මේ අයවැයෙන් අපි සත්වයොත් අමතක කරේ නැහැ මොකද බෞද්ධය හැටියට අපි හැම වෙලේම කියන්නේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ඒ වගේ අපේ මේ ඉන්න කූඩුගල සතුන් නම් වූ සංකල්පයෙන් බැහැරව විවෘත කූඩු සංකල්පයට සත්වෝදනය ජූ එක පරිවර්තනය කිරීමට අවශ්‍ය බව සඳහන් කිරීමට කැමැති නිදහසේ ඉපදී නිදහසේ ජීවත් වන පරිසරයක් සැකසෙන පරිදි පින්නවල යලි අලි අනාථාගාරයේද අපි ප්‍රතිසංවිධානය කරනවා ඒකට අපේ ඇමතුමාට අපි රුපියල් බිලියන 75ක් වෙලා තියෙනවා අපගේ අලි අතුන් සහ අනිකුත් සතුන් ඉදිරියේදී කූඩු නොකර ජාත්‍යන්තරව පිළිගත් උස්සස් භාවිතයන්ට අනුකූල වෙමින් ඔවුන්ට නිදහසේ ඔබම ඔබ යමින් ජීවත් වීමට හැකි පරිසරයක් නිර්මාණය කරනවා පින්නවල සිටින අලි ඇතුන් සඳහා පර්යේෂණ ආයතනයක් අපි ස්ථාපිත කරනවා වනජීව සංරක්ෂණ අරමුදල යොදාගමිනි නැත්ගවුවන් පවා පුහුණු කිරීමේ වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා වඳවීමේ යාමේ තර්ජනයට මුහුණපා ඇති උණහපලුවා හඳුන් දිවියා කැබැල්ලෑව වැනි අප රටට ආවේනික සතුන් වනජීවී සංරක්ෂණ අරමුදල යොදාගනිමින් සංරක්ෂණය කරනවා ඒකටත් අපි සුළු මුදලක් මිලියන 20ක් දීලා තියෙනවා ඒ වගේම පරිසරයට හරිතකරණයට වැඩගත් තවත් යෝජනාවක් ජංගම දුරකථන කුළුණු සංඛ්‍යාව මුළු ලංකාවේම තියෙනවා මේ ටවර්ස් 50,000ක් විතර ජංගම දුරකථන ඒවා ඇත්ත වශයෙන්ම සෞඛ්‍යයට පරිසරයට එච්චරම හිතකර නැහැ පුළුවන් තරම් ඒවා එක තැනකට ගේන්න ඕනේ ඒ ගේන තුරු එබැවින් මේ කුළුණු ව්‍යාපෘති අධෛර්මත් කිරීම පිණිස එක් කුළුණකට මාසයක් සඳහා රුපියල් 2ක ගාස්තුවක් අපි පනවනු ලබනවා. එකකට. එකක විනාඩි ගානකට ඒකෙන් යන හැම කෝල් එකකට. හරි. මම ඒ විස්තර අපි තමුන්නාන්සට ලබා දෙන්න ඔය පොතේ තියෙනවා. නීල ආර්ථිකය ගරු කතානායකතුමනි දැන් අපට අයත් සාගර පතුල අපගේ භූමි ප්‍රමාණය මෙන් 26 ගුණයක් පමණ වෙනවා මේ තාම ඉන්නේ අපි හරිත ආර්ථිකයේ දැන් තමයි නීල ආර්ථිකයට යන්නේ එමෙන්ම සාගර භූමිය සම්පත් අයිතිින්ද ඉහළයි නීල ආර්ථිකයේ ප්‍රවර්ධනයේ පිණසු රජයේ උපාය මාර්ග බහුවිධ ස්වරූපයක් ගන්නවා ආයතනික රාමුව ගොඩනැගීමත් පවත්මා ක්‍රියාකාරකම් නංවාලීමටත් වගේම පාරිසරික සමබරතාවය ecological balance හානි නොවන පරිදි සාගර සම්පත් විවිධාංගිකරණය diversification ද ඊට ඇතුළත් වෙනවා සියලුම පාර්ශ්වකරුවන්ගේ සහභාගිත්වයේ සහිත ඒකාබද්ධ වෙරළ කලාප කළමනාකරණ යාන්ත්‍රණයක් සකස් කරනවා සංචාර කර්මාන්තයේ දීවර ප්‍රවාහන වැනි ශේෂ්ත්‍රයන් ඍණාත්මක බලපෑමක් ඇති කරන ලබන වෙරළ ඛාදනය සහ වෙරළ දූෂණය පිළිබඳ අවධානමට අපේ වෙරළ තීරයද මුහුණ පා සිටිනවා ඒ අනුව සංචාරක හා දීවර ශේෂ්ත්‍රයන්ට තවදුරටත් ආයෝජන අවස්ථා ඇති කිරීමට ඉඩ සලසමින් ගල්කිස්සේ සිට රත්මලාන දක්වා වෙරළ ප්‍රතිෂ්ඨාපනය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යෝජනා කරනවා ඒ සඳහා අපි රුපියල් මිලියන 400ක් වෙන් කරනවා වෙරළ ආරක්ෂක බැම්මක් ඉදිකිරීම වෙරළ පිරිසුදු කිරීම සහ කඩොලාන නැවට වගා කිරීමටද ඇතුළත්ව මීගමුවේ සිට මාරවිල දක්වා වෙරළ තීරය ආරක්ෂා කිරීම පිණිස ආයෝජන ව්‍යාපෘතියක් ආරම්භ කරනවා. ගරු කථානායකතුමනි, අප රටේ කලපු හා මෝයවල් 116ක් තියෙනවා. දේශගුණික බලපෑම අවම කිරීමටත් ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමටත් සංරක්ෂණය සහට සහය දැක්වීමටත් කලපුවලටම ආවේනික වූ පාරිසරික පද්ධතීන් ආරක්ෂා කළ යුතු වෙනවා. එබැවින් 2018දී මීගමුව රැකව පුත්තලම යාපනය මඩකලපුව නන්දිකඩාල් නයාරු හලාවත මුන්දලම ආන්දිකුලම යන කලපු 10 මුලින්ම ඒ සඳහා රජය විසින් ආයෝජනය කරනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. ජීවරයන්ගේ ජීවනෝපායට සහාය වීම සහ පර්යේෂණ සහ සංවර්ධනයන් යන කාර්ය සඳහා මෙම ආයෝජන යොදවනවා. ඒ වගේම සංචාරක කර්මාන්තයත් මේ කලාපවල ඒ සංචාරක කර්මාන්තය ඉදිරිපත් කරන්නත් අපි එකතු කරගන්නවා. හෝටල් සහ අනෙකුත් කර්මාන්ත ශාලාවලින් කලපුවලට බැහැර කරන අපද්‍රව්‍ය ශුන්‍ය කිරීම තහවුරු කිරීම සඳහා වන තාක්ෂකයන් වෙනුවෙන් ආයෝජනය කිරීමට සහාය වන බවද මෙහි සඳහන් කරන්න කැමැති. ඒ සඳහා අපි මිලියන 250ක් වෙන් කරලා තියෙනවා. සමාදෘෂ්ඨිත වර්ධන උපාය මාර්ගයට අනුකූලව මහා ද්වීපික තටකය කොන්ටිනෙන්ටල් ෂෙල්ෆ් එක පුළුල් කිරීම සඳහා අපේ රජය කටයුතු කරනවා. මෙම පියවර තහවුරු කිරීම පිණිස සියලු පහසුකම් සහිත ස්ථීර ලේකම් කාර්යාලයක් ඒ වෙනුවෙන් ස්ථාපිත කරනවා. ඒ සඳහා අපි රුපියල් මිලියන 25ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම නීල හරිත ප්‍රවේශ වැඩසටහන් නිර්මාණය කිරීම හා පවත්වාගෙන යාම සඳහා විද්‍යා තාක්ෂණ සහ නවෝත්පාදන සම්බන්ධීකරණ ලේකම් කාර්යාලයේ නාමික මට්ටමින් ඩිජිටල් වර්චුවල් බ්ලූ ග්‍රීන් ඉන්ස්ටිටියුට් ස්ථාපිත කිරීම සඳහා රුපියල් මිලියන 25ක් අපි වෙන් කරනවා. තීරසාර කෘෂි සහ ධීවර ව්‍යවසායන් දිර්ගැන්වීම. ගරු කථානායකතුමනි, තීරසාර නො වූ කෘෂිකාර්මික භාවතයන් කාලයක් තිස්සේ යෙදවීමේ ප්‍රතිඵලයක් ලෙස අඩු ඵලදායිතාවයන් පාංශු බායනයන් සොයිල් ඩෙග්‍රඩේෂන් දක්නට ලැබෙනවා. එමෙන්ම ජලයේ ගුණාත්මක භාවය අඩුවීමෙන් සහ ජල මුලාශ්‍රයන් අභියෝගයට ලක්වීමත් එහි අතුරු ප්‍රතිඵලයයි. වදාත් පරිසර හිතකාමී කෘෂිකර්ම භාවිතයන්ට අනුගත වීමේදී පැහැදිලිවම ව්‍යුහාත්මක පරිවර්තනයක් අවශ්‍ය වෙනවා. මේ මගින් අපේ පරිසරයට ප්‍රතිලාභී ලැබෙනවා පමණක් නොව නව අපනයන වෙළඳපළවල්ද විවෘත වෙනවා. පරිසර හිතකාමී ගොවිතැන සහ පරිසර හිතකාමී භාවිතයන් අතරේ සිදුවන නිෂ්පාදනයන්ට ඉහළ මිලක් ගෙවීමටද අද දියුණු රටවල් සූදානම් වෙලා ඉන්නවා. ඒ සඳහා නිසි දැනුවත් කිරීමක් අවශ්‍යයි. ඒ අනුව පහත කරුණු මම යෝජනා කරනවා. අපනයන වෙළඳපළ ප්‍රවේශයට පහසුකම් සැලසීම පිණිස පරිසර සහතික වැඩසටහන් ශක්තිමත් කිරීමට අද අවශ්‍ය වෙලා තියෙනවා. ඒ සඳහා රුපියල් මිලියන 25ක් දෙන ගමන්ම අතිගරු ජනාධිපතිතුමා සඳහන් කළ පරිදි වැසි ජලය ක්‍රමවත් ආකාරයට රැස්කිරීම පිණිස කුඩා සහ මධ්‍යන ප්‍රමාණයේ වැව්වල රොන් මඩ ඉවත් කිරීම සිදු කරනවා. මෙම ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් වයඹ උතුර සහ උතුරු මැද පළාත්වල ආරම්භ කරන්න අපි රුපියල් මිලියන 1000ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පොළොන්නරුව කිලිනොච්චිය හා රත්නපුර දිස්ත්‍රික්කයන්හි කෘෂි නිෂ්පාදනයන් රැස්කිරීම සඳහා ඉදිකරනු ලබන ගබඩා තුනෙහි ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමටද බුඩම් කුවිතාංශි පදනම් මත දැනට ක්‍රියාත්මක වන ගබඩාවල ගුණාත්මක භාවය ඉහළ දැමීම සඳහාද දැනට වෙන්කර ඇති අයවැය ප්‍රතිපාදන තවදුරටත් වැඩි කරනවා. ගොවියාගේ ආදායම ස්ථායීකරණය තහවුරු කරන බැවින් ගුඩම් කුවිතාංශි ක්‍රමය මත පදනම් ගබඩා පවත්වාගෙන යාම ගොවියාට වාසිදායක වෙනවා. දේශගුණික හා කාලගුණික සාධක මත ගොවින් දිගින් දිගටම යැපුණත් සෑම අවස්ථාවකදීම ඔවුන්ට මුහුණදීමට සිදු වූ නියඟ හා ගංවතුර තත්ත්වයන්හිද පැවති රජයන් කිසිවෙකුටත් අසාධාරණයක් නොවන පරිදි මූල්‍ය ආධාර ලබා දෙන ලැබුවා. මෙම වාතාවරණ යටතේ කාලගුණ දර්ශන පදනම් වූ රක්ෂණ යෝජනා ක්‍රමයක් අපි සැලසුම් කරනවා. මෙම රක්ෂණය මගින් වී බඩඉරිඟු, සෝයා, ලොකුලූණු අල සහ මිරිස් යන භෝග වර්ග පහක්ද ඇතුළත් වන පරිදි භෝග වර්ග හයක් සඳහා අක්කරයකට රුපියල් 40,000ක උපරිම ආවරණයක් ලබා දීමට කටයුතු කරන ගොවියා සහ රජය යන දෙපාර්ශ්වයම දායක වන ආකාරයෙන් මේ දායකත්ව රක්ෂණ ක්‍රමය සැකසෙනවා. 2018දී රජය විසින් රුපියල් මිලියන 3,000ක් මේ සඳහා ආයෝජනය කරනවා. මේක මම හිතන්නේ මේ රටේ ගොවීන්ට ඉතාමත්ම වැදගත් යෝජනාවක්. එමෙන්ම නවීන තාක්ෂණ හඳුනා දෙමින්ද කාර්ය මණ්ඩලයේ ධාරිතාව ඉහළ නංවමින්ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව උසස් මට්ටමට පත් කරනවා. දෙපාර්තමේන්තුව විසින් කරනු ලබන මූලික දත්ත 2018 ජනවාරි බාලයේ මාසයේ පළවෙනිදා සිට මහජනතාවට නොමිලේ ලබා දීමට කටයුතු කරනවා. ඵලදායිතාව නැංවීමේදී සොයිල් ඩෙග්‍රඩේෂන් එක ප්‍රධාන ගැටලුවක් වී තිබෙනවා. එබැවින් ඛාදනය වූ පස නැවත යථා තත්ත්වයට පත්කිරීම සහ පස සාරවත් කිරීමට උදව් වන පොහොර වර්ගයන් වැඩි දියුණු කිරීමට සහ පාංශු කළමනාකරණ භාවිතයන් වැනි ශේෂ්ත්‍රයන්ට මැදිහත් වීමට ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණය ආයතනයට ස්ලින්ටෙක්, කාර්මික තාක්ෂණ ආයතනයට ITI සහ ජාතික විද්‍යා පදනමට තවදුරටත් අවශ්‍ය සහය ලබා දෙනවා. ඉහළ තාක්ෂණික කෘෂි භාවිතයන් නංවාලන හරිතාගාර තාක්ෂණයද ඇතුළත් වන පරිදි තෝරාගත් උපකරණ ආනයනයට ගැනන ජාතිය ගොඩනැගීමේ බද්ධද අපි ඉවත් කරනවා. කෘෂිකර්මයට අදාළ පසු සමතා කටයුතු වෙනුවෙන් 14%ක සහනදායි ආදායම් බදු අනුපාතයක් හඳුන්වා දෙනවා. ඒවගේම දීවර කර්මාන්තයට අජාල යෝජනා මෙසේය. බහුදින යාත්‍රාවල පසු අස්වැනි හානි අවම කිරීම පිණිස යොදාගනු ලබන ශීතාගාර ගබඩා තාක්ෂණය ආදිය වෙනුවෙන් කරන ලබන වියදමින් 50%ක් අපේ රජය දරන්නට අපි තීරණය කරලා තියෙනවා. ඒ සඳහා මිලියන 175ක් අපි මේ අවුරුද්දට මුල් වශයෙන් වෙන් කරා. ගැඹුරු මුහුදේ මසුන් නැල්ලීම දිරිමත් කිරීම පිණිස අඩි 55%ට වඩා දිග බහුදෙන යාත්‍රා ගැනන පිරිවැයෙන් 50%ක් රජය විසින් දරනවා ඇත. හලාවත, මිරිස්ස, කරේනගා, පුරාණවැල්ල දීවර වරායන් වැඩි දියුණු කිරීම ආයෝජනය කරන අතර දීවර වරායන්ගේ නැංගුරු පළවල් සහ ගොඩ බසින ස්ථාන දියුණු කරනවා. මේ සඳහා රුපියල් මිලියන 1,750ක් අපි වෙන් කළා තියෙනවා. වෙල්ලමංකර නව දීවර වරායක් ගොඩනගන අතර ගන්ධර දීවර වරායද සංවර්ධනය කරන්න අපි මුදල් වෙන් කරනවා. එවැගේම බාතරපුත්තේ ඉන්න අනිත් පැතිවලට තියෙනවා 2017දී ආරම්භ කරන ලද වෙරළ ප්‍රදේශවල දීවර ගම්මාන වැඩි දියුණු කිරීම අකණ්ඩව සිදු කරන අතර වැවක් සහිත ගමක් වැඩසටහන තව දුරටත් ක්‍රියාත්මක කරනවා. ඒක මිලියන 450යි. මිල්ක් ෆිෂ් සහ විසිතුරු මසුන් හැචරි මධ්‍යස්ථානයක් බංගදෙණියේ ස්ථාපිත කරනවා. කිලෝග්‍රෑමයකට ඇමරිකන් ඩොලර් 1,000ක් පමණ ඉපෙීමට හැකි සකසන ලද සීකියු පම්බ මුහුදු කූඩැල්ලන් සඳහා අපනයන වෙළඳපළේ විශාල ඉල්ලීමක් පවතිනවා. එබැවින් මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සහ සැකසීම සඳහා කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනකරීහි විශේෂිත නිෂ්පාදිත කලාපයක් ස්ථාපිත කරන ලදවා. ඒ පමණක් නෙමෙයි, ඒ සඳහා පෞද්ගලික අංශයට අවශ්‍ය වන ඉඩම් අපි ලබා දෙනවා. මඩකලපුව දිස්ත්‍රික්කයේ ආදර්ශ ජලජීවී කර්මාන්තයේ උද්‍යානයේ යටිතල පහසුකම් සම්පූර්ණ කරන ලබනවා. මන්නාරම සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේදී මේ හා සමාන උද්‍යාන ස්ථාපිත කරනවා. ඒ සඳහා රුපියල් මිලියන 250ක් අපි වෙන් කළා තියෙනවා. ඊළඟට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා. ශ්‍රී ලංකාව ගරු කථානායකතුමනි, කාලාන්තරයක් තිස්සේ ලෝකය සමග ගනුදෙනු කරන වානිජ කටයුතු වල නිරත ජාතියක් වූ අතර සුප්‍රසිද්ධ දේශීය ව්‍යාපාරිකයන් විවසායකයන් සහ ධනවතුන් ඒ තුලින් බිහි වුණා. ඉතිහාසගත වාර්තා හෙළිදරව් කරන සාක්ෂි අනුව අප රට චීනය, උතුරු අප්‍රිකාව, බටහිර ආසියාව සහ යුරෝපීය රටවල් සමග මුහුදු මාර්ග ඔස්සේ වෙළඳ ගනුදෙනු ඈත අතීතයේ පවා සිදු කළා තියෙනවා. අනුරාධපුර, පොළොන්නරුව, මන්නාරම යාපනය දකුණු ප්‍රදේශවල කරන ලද පුරාවිද්‍යාත්මක කැණීම්වලදී බුරුමය, චීනය, ඊජිප්තුව, රෝමය හා වැනිසිය වැනි ආදියෙන් ගෙනෙන ලද කාසි හමුවී තියෙනවා. දීර්ඝ කාලයක් තිස්සේ පෙරදිග සහ අපරදිග සමග වාණිජ කටයුතු පැවති බව එම සාක්ෂිවලින් සනාථ වෙනවා. ධනවත් ශ්‍රී ලාංකිකයන් පොළොන්නරුව යුගයේ, අනුරාධපුර යුගයේ කියවෙනවා පාවිච්චි කරේ වදාත් මිලා දෙක අශ්වයන් ඇලෙක්සාන්ද්‍රයාවෙන් මිලදී අරගෙන බවට. ඒ වගේම ඒ වාර්තාවල කියනවා ශ්‍රී ලංකාවේ මුතුමැණි කර්දැල කුළුබඩු චීනයේ පමණක් නෙමෙයි රෝම අධිරාජ්‍යයේද ඊජිප්තු ෆේරෝවරුන්ද පාවිච්චි කරයි කියලා. ඉහට සාක්ෂ්‍ය මගින් පිළිබබු වෙන්නේ ශ්‍රී ලංකාව ඒ අතීතයේදී පවා ඉතාමත්ම වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වශයෙන් පැවැත්වුණ බවයි. එබැවින් අපේ අරමුණ වන්නේ ශ්‍රී ලාංකියන් සතුව ඓතිහාසික පැවති සහජ ව්‍යාපාරික නිපුණතාවයන් ප්‍රයෝජනයටගෙන විවසායකත්ව පරාදීසියක් මේ රට තුළ නැවතත් ගොඩනැගීමයි. ශ්‍රී ලංකාවේ මෙම ඉදිරිගමන සාර්ථක වන්නට නම් පෞද්ගලික අංශයේ සහයෝගය ප්‍රමාණවත් නොවේ. ශ්‍රී ලාංකිකයන් සෑම ශ්‍රී ලාංකිකයෙක්ම එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රවේශයේ පාර්ශ්වකරුවෙක් වීමට අපි රජයක් හැටියට අවස්ථාව ලබා දෙන්න ඕන. රජයේ වගකීම ව්‍යාපාරික කටයුතු වල නියැලීම පමණක් නොව අලුත් ව්‍යාපාරිකයන් නිර්මාණය කිරීමයි. දැනටමත් ව්‍යාපාර කටයුතු වල නිරත විශාල පෞද්ගලික ව්‍යාපාරවලට පමණක් නොව අපගේ ආර්ථික ව්‍යුහයේ වර්ධන යාන්ත්‍රය වන සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ටත්, ස්වයං රැකියාවල නියුතුවන්ටත්, ත්‍රීරෝද ධාවකයන්ටත්, සිල්ලර වෙළඳාම් යෙදෙන කඩහිමියන්, සුළු ව්‍යාපාර පවත්වගෙන යන කාන්තාවන්ට, තොරතුරු තාක්ෂණය පදනම් කරගත් තරුණයන්ගේ ව්‍යාපාරවලටත් අවශ්‍ය පහසුකම් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහනින් සපයනවා. තරංකාරී වෙළඳ පරිසරය තුළ මේ සෑම දෙනාම සාර්ථක වෙන්නේ නැහැ. එසේ වුතත් ඒ අය නොසලකා හැරිය නොහැක. රජය විසින් සමාජ ආරක්ෂණ ජාලයාන්ත්‍රණයක් තුළින් අවදානම් දරන විවසායකයන්ද රැකබලාගත යුතුයි. අන් කවරදාකටත් වඩා නව තාක්ෂණය භාවිතා කිරීම මගින් සාර්ථක වීම සඳහා ඉතා විශාල ඉඩ ප්‍රස්ථා වර්තමානයේ පවතිනවා. අප දන්නා පරිදි අවශ්‍ය දැනුම, තාක්ෂණය හා සැලසුම් පමණක් නොව උත්සාහය සහ ධෛර්යයන් අපගේ තරුණයන් සතුයි. රට සංවර්ධනය කිරීමේ දැක්මක් ඇති රජයක් වශයෙන් මහජනතාවට මාළුකූරයේදී කුසුගිනි නිවා ආර්ථික වශයෙන් අකර්මණ්‍ය කර රජය මත යැපීමේ තත්ත්වයකට පත්කිරීම අපේ අපේක්ෂාව නොවේ. ඔවුන්ට බිලිපිත්තක් දී ආර්ථිකය සරු කරගෙන යහපත් ජීවිතයක් ගත කිරීමේ වටපිටාවක් සකස් කර දීම අපේ රජයේ අපේක්ෂාවයි. එසේම රටක ජනතාවට ආඩම්බර විය හැකි සාර්ථක ගමනක් වෙනුවෙන් රජය උදව් කළ යුතුයි. මේ අනුව අපගේ ක්‍රමෝපායන් පහත දැක්වෙනවා. අප ආර්ථිකයේ කොඳු නාර්ථය විත්වේ සුළු හා මධ්‍යම ප්‍රමාණ ව්‍යාපාරික අංශයයි. කෙසේ වෙතත් ප්‍රාග්ධන හිඟකම හෝ ප්‍රාග්ධනය ලබා ගැනීමට ඇති දුෂ්කරතා, එනම් අධිකතර ප්‍රාග්ධන පිරිවැයද ඇප ලබාදීමේ ගැටලුවද හේතුකොටගෙන මෙම අලුතෙන් බිහිවන ව්‍යාපාර මෙන්ම කුඩා හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාර දියුණුවන්නේ නැහැ. අපගේ අරමුණ වන්නේ කිසිම ව්‍යාපාරයකට ඇප තැබීමට නොහැකි වීම හේතුවෙන් ණය පහසුකම් සැලසීම ප්‍රතික්ෂේප වීමට ඉඩ නොතැබීමයි. ව්‍යාපෘති යෝජනාවෙහි ශක්්‍යතාවය සැලකිල්ලටගෙන ඔවුන්ට අවශ්‍ය දිගුකාලීන මූල්‍ය පහසුකම් ලබා ගැනීමට ඉඩ කඩ වැඩි කිරීමයි. සැබවින්ම යහපත් ව්‍යාපාරික අදහසකට ඊට හිමි අභිමානය හා ස්ථානය ලබා දිය යුතුයි. මේ සඳහා ආනයන අපනයන අංශයක්ද සහිත සංවර්ධන බැංකුවක් ස්ථාපිත කරනවා. එයින් පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන් හට දැඩි අවශ්‍යතාවයක් පවතින දිගුකාලීන ණය පහසුකම් ලබා ගැනීමට හැකිවෙනු ඇත. මෙම බැංකුව ස්ථාපිත කරන තුරු දැනට පවතින ණය යෝජනා ක්‍රමය ඉලක්කගතව ක්‍රියාත්මක කරනවා. මේ බැංකුව මේ වසර තුලදී 2018 වසර තුලදී ස්ථාපිත කිරීම සඳහා අපි අයවැයෙන් රුපියල් මිලියන 10,000ක් වෙන් කරනවා. සුළු හා මධ්‍යම ප්‍රමාණ පරිමාණ ශුද්ධ මට්ටමේ ව්‍යවසායකයන්ට උපකාර කිරීම සඳහා ඉතා අඩු පොලි ණය යෝජනා ක්‍රම 8ක් 2017 වර්ෂයේදී හඳුන්වා දුන්නා. රුපියල් මිලියන 5,000ක් පමණ යොදවමින් මෙම ණය යෝජනා ක්‍රම ශක්තිමත් තවදුරටත් පවත්වාගෙන යනු ලබනවා. මෙම ණය යෝජනා ක්‍රම සහ රජයේ සහාය ලබන ක්‍රියාත්මක වෙන වෙනත් ණය යෝජනා ක්‍රම සියල්ල එකතු කොට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය සකස් කරනු ලැබෙනවා. මෙම යෝජනා ක්‍රමය සඳහා පොලිස් සහනාධාර වෙනුවෙන් අපි රුපියල් මිලියන 750ක් වෙන් කරනවා. මෙම පසුබිම යටතේ ජාතික දිලිඳුකාම හා විරැකියාව තුරන් කිරීමේ වැඩසටහනේ අංශයක් වන අතිගරු ජනාධිපතිතුමාගේ ග්‍රාම ශක්ති වැඩපිළිවෙළට අනුකූලව දැන්ටමත් කුඩා ව්‍යාපාරවල නියැලි පුද්ගලයන්ට, ගොවීන්ට, ධීවරයන්ට, තරුණ තරුණයන්ට හා කාන්තාවන්ට තනි තනිව හෝ ප්‍රජා කණ්ඩායම්වල හෝ ක්‍රියාත්මක වැඩසටහන් සඳහා සහන සලසනවා. ඔවුන්ගේ ව්‍යාපාරික කුසලතා දියුණු කර ගැනීම සඳහා රජය විසින් දෙන ලබන ආධාර තවදුරටත් ව්‍යාප්ත කරනවා. මේ සමග ප්‍රාදේශීය පවතින ගැටලු निराකරණය සඳහා අතිගරු ජනාධිපතිතුමා විසින් හඳුන්වා දී ඇති සංවර්ධන වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 2200ක් වෙන් කරනවා. 2018-2020 කාලය තුල අප විසින් කෘෂි හා ධීවර සමාගම් 50ක්, කාන්තාවන්ට වැඩි අයිතීන් හිමි සමාගම් 25ක් සහ තරුණ කේන්ද්‍රගත නව ව්‍යාපාර 150ක් ආරම්භ කිරීමට සහාය ලැබෙනවා. මෙම සමාගම් අවම වශයෙන් කොටස්කරුවන් 10 දෙනෙකුගෙන් සමන්විය යුතු අතර සෑම කොටස්කරුවෙක්ම රුපියල් 10,000ක අවම ප්‍රාග්ධනයක් ආයෝජනය කළ යුතු වෙනවා. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය මගින් මෙම සමාගම්වලට ප්‍රධාන සහ ණය ලබා දෙනවා. එලෙසම මූල්‍ය නොවන පහසුකම් ද ඇතුළත් පරිපූර්ණ වැඩසටහනක් මේ වෙනුවෙන් ක්‍රියාත්මක කරනවා. මේ ආරම්භ කිරීමට තවත් මිලියන 500ක් අපි වෙන් කරා. ඒ වගේම කාන්තාවන් දිරිමත් කරන්න. මොකද ඇත්ත වශයෙන්ම අද කාන්තාවක් කිව්වම අපි හිතන්නේ ඇයට සුළු කර්මාන්තයක්, එහෙම නැත්නම් මහන මැෂිමක් දුන්නොත් විතරයි දිනු වෙන්න පුළුවන් කියලා. නමුත් ඒ අයටත් ඕනෑම ව්‍යාපාරයකට ගිහිල්ලා ඒ ව්‍යාපාරයක් කරගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දීම සඳහා කාන්තා ව්‍යවසායකයන්ට මේ ණය ක්‍රමයේ අතටේ තවත් ලැබෙන පොලි අනුපාතයටත් වඩා 10%ක වැඩි පොලි සහනයක් ලබා දෙන්නට අපි කටයුතු කරනවා. ඒ පමණක් නෙමෙයි, වෙනස් වූ හැකියාවන් සහිත ඩිසේබල් පුද්ගලයන්ට ඒ අයටත් 15%ක පොලි සහනයක් සමග ව්‍යාපාරිකයන් ව්‍යවසායකයන් බවට පත් කරන්න අපි දිරිමත් කරනවා. අප විසින් කුඩා හා මධ්‍යම ව්‍යවසායකයන්ගේ ණය ලබා ගැනීමට ඇති හැකියාව තහවුරු කිරීම පිණිස අපකර ලබා ගැනීමට හැකිවන පරිදි කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායක අපකර අරමුදලකුත් පිහිටවනවා. ඒ අරමුදල සඳහා අපි රුපියල් මිලියන 500ක් වෙන් කරනවා. ඒ වගේම නව ව්‍යාපාර සඳහා අදහස් තියෙන එක් පුද්ගලයෙකුට වර්ෂයකට රුපියල් මිලියන 1.5ක් බැගින් වූ භාණ්ඩාගාර අපකරයක් සහිත ණය පහසුමක් සලසා දෙන්න ගිය අයවැයේදී ක්‍රියාත්මක වුණා. ගොඩාක් තරුණ ඉන්වෙන්ටර්ස්ට එහෙම මේක බොහොම ප්‍රයෝජනවත්. ඒ නිසා ඒ ආරම්භම ණය යෝජනා ක්‍රමය මේ වසරේදීද තවදුරටත් ක්‍රියාත්මක කරනවා.